උදානම් අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්ස බුරුමේ රහතන් වහන්සේලා බුරුමේ අදටත් රහතන් වහන්සේලා වැඩවෙසෙන බව අපි දන්නා කාරණය. ඉතින් උන්වහන්සේලා විසින් භාවනා යෝගීන් සඳහා දෙන ලද කමඨහන් පිළිබඳව ඔබ වහන්සේට සුවිශේෂ වූ අවබෝධයක් තිබෙන බව අපි දන්නවා. ඉතින් අන්න ඒ ප්‍රශ්නයට පැහැදිලි කිරීමක් කර දෙන හැටියට ඔබ වහන්සේගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
බුරුමේ පමණක් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගත්තත් ඒ කාලෙත් රහතන් වහන්සේලා වැඩවාසය කළා. උන්වහන්සේලාත් භාවනා ක්‍රම හොඳට කියලා දෙනවා. ඊළඟට අපේ ලංකාද්වීපයේ මේට අවුරුදු 2000කට අතර පෙරාටුව හොඳ භාවනා භූමියක් තිබුණා. රහතන් වහන්සේලා වැඩවාසය කරන භූමිය. ඒ කාලය තුළදීත් ඒ භාවනා ක්‍රම හොඳට අනුගමනය කළා. ඒවම තමයි පසු කාලේ ඉන්නව බුරුමේට තායිලන්ත වගේ රටවල් වලට මේ සංක්‍රමණය වුණේ. ඉතින් ඒ රටවල් වල ඒව තාම අඛණ්ඩව පවත්වාගෙන යනවා. විශේෂයෙන් බුරුම රටේ හොඳට පවත්වාගෙන යනවා ඒ භාවනා ක්‍රමයක්. ඉතින් මේ භාවනා ක්‍රමයකින් පෙන්වතුනේ අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? භාවනා ක්‍රමයකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අපේ සිතේ තියෙන අගුණ දේවල් ටික අයින් කරගන්න, ඒ වගේම ගුණාංග ටික ස්ථාවර කරගන්න, ශක්තිමන්ත කරගන්න. අපිට හානි කර අගුණ දේවල් ටිකක් තියෙනවා. ලෝභය, දේසය, මෝහය, මාන්නය, ක්‍රෝධ ආදී අගුණ ටිකක් තියෙනවා. ඒවා ටික අයින් කරගන්නයි භවනාකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒකම ගුණාංග ටිකක් තියෙනවා. සතිය, ඒ වගේම සමාධිය, ඥානය, ශ්‍රද්ධාව, වීරිය මේ ආදී ගුණාංග ටිකක් තියෙනවා. අන්නේ ගුණාංග ටික ශක්තිමන්ත වෙන්නයි භවනා ක්‍රම කරන්නේ. ඒතර මේ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ හොඳට දහම දන්න කෙනෙක්. උන්වහන්සේට ආයේ මාර්ගය අමතෙන් කියන්න ඕනේ නැහැ. ඉංජිනේරු විෂය දන්නවා නම් ආයේ එයාට මේ අර ඒක ඉගෙන ගන්න දෙයක් නැහැ. එයාට තනක් ආතනයි මෙතනයි කියන්න ඕනේ නැහැ. මේ ශාස්ත්‍රය ගැන පුළුල් අවබෝධයක් තියෙනවා. රහතන් වහන්සේටත් ඒ වගේමයි. මේ ශාස්ත්‍රය බඳ පිළිබඳ පුළුල් අවබෝධයක් උන්වහන්සේට තියෙනවා. ඒ කොහොමද මේ ශාස්ත්‍රය තුළ මේ ලෝභය කොහොමද නැති කරන්නේ, දේශය නැති කරන්නේ, මෝහය නැති කරන්නේ කොහොමද, ඊර්ෂ්‍යා මාන කොහොමද නැති කරන්නේ? ඒකම ගුණාංග. සතිය කොහොමද ප්‍රබල කරන්නේ, සද්ධාව, වීරිය, සමාධිය, ඥානෙ මේවා කොහොමද ප්‍රබල කරන්නේ කියන එක උන්වහන්සේට පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ පැහැදිලි අවබෝධය මත පිහිටාගෙන උන්වහන්සේ ඒ යෝගීන්ට අනුකමඨාන් ලබා දෙනවා. එයින් අනුපෙළේර තමයි මුලින්ම පුහුණු කරවන්නේ. මුලින්ම උනන්දු කරවන්නේ හොඳ ගුණවන්ත ජීවිතයක්, සීලවන්ත. පංචශීලය හෝ වේවා, අටසෙල් හෝ වේවා, දසසෙල් හෝ සාමණේර සීලය, උපසම්පදා සීලය. තමන් ආරක්ෂා කරගන්න හොඳ සීලවන්ත ජීවිතයක් තමයි මුලින්ම ඒ ස්වාමීන් වහන්සේලා පුහුණු කරවන්නේ. ඊළඟට පුහුණු කරවන්නේ හිතේ එකඟභාවය. දැන් බලන්න හිතේ එකඟභාවයක් නැති කෙනෙකුට යමක් කරනකොට, කියනකොට, හිතනකොට බලන්න ලොකු වෙනසක් තියෙනවා. එකඟභාවය නැතුව පොතක් කියුවොත් හිත පිට ගිහිල්ලා අරමුණු අවබෝධයක් නැහැ. වැඩක් කළොත් ඒ වැඩේ ක්‍රමවත් බවක් නැහැ. ඒ වගේම වචනයක් කතා කළත් ක්‍රමවත් බවක් නැහැ. සිතුවිල්ලක් හිතුවත් නැහැ. ඒ හින්සාම අවබෝධයකුත් නැහැ එකඟභාවය නැතිනකොට. එකඟභාවය වෙනකොට වචනයක් කතා කරත් ක්‍රමවත් භාවයක් තියෙනවා. සිතුවිල්ලක් හිතුවත් තියෙනවා. ඒ වගේම කටවොත්තක් කරනකොට ක්‍රමවත් භාවයක් තියෙනවා. අවබෝධයෙන් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා එකඟභාවය. වෙන ලොකු දෙයක් ඕනේ නැහැ. බලන්න මේ ඩ්‍රයිවර් මහත්තයා අද කාලේ, මේ රෙදුර මහත්තයා බලන්න, මේ ටෙලිෆෝන් එක කනේ ගහගෙන, තවත් ඒවා කනේ ගහන හිත වික්ෂිප්ත වෙලා එළවනවා, කොහේ අර ගෙහින් ඉන් හැප්පෙනවා. ඒ සමාහට තම නොත් පිටිපස්සේ ඉන්න අයත් මරණයටපත් වෙනවා. මේ මොකද එකඟ භාවය නැහැ. තව කෙනෙක් ඉන්න හොඳට එකඟ භාවය, හොඳ කල්පනාවේ යන්නේ. මේ කෙනෙක් මෙහෙන් දානවද, මෙහෙන් දානවද, මෙහෙන් දානවද කල්පනාවේ යන්නේ. එයා හොඳට බේරගෙන යනවා. තව කෙනෙක් ඉන්නවා හිතේ හොඳ එකඟ භාවයකින් තමයි ඒ කටයුත්ත කරන්නේ. එයා හොඳ කල්පනාවෙන්. තව කෙනෙක් එහෙම මෙහෙන් දානකොට එයා ඔක්කොම බේරගන්න හොඳ කල්පනාවේ යනවා. එතනදත් උනන්නේ මේකඟ භාවේ. ඒ වගේම තමයි මේ ධම අවබෝධයටත් ඒකඟ භාවය ඕනේ. හිතේ විසිප්ත භාවයෙන් යුක්තව මේ කටයුත්ත කළාට මේ ධහමේ පැහැදිලි අවබෝධයක් ගන්න බෑ. පැහැදිලි අවබෝධයක් ගන්න හිතේ ඒකඟ භාවයක් ඕනේ. ඒ ඒකඟ භාවය නිර්මාණය කරගන්න ඒ ස්වාමීන් වහන්සේලා කමඨහන් කියලා දෙනවා. ඉතින් අපි දන්න ඔය පාව ස්වාමීන් වහන්සේ කියන්නේ මෑත කාලේ ඉන්න භවනා ගුරුවරුන්ගෙන් ශ්‍රේෂ්ඨම. බුරුම රටෙන් තමන්ට ලැබිය යුතු සියලු සම්මාන ලාභේ ඒ ඉතාම ශ්‍රේෂ්ඨම ස්වාමීන් වහන්සේ නමක් රහත් වෙලාද කියලා අපිට කියලා නැහැ. නමුත් අනිවාර්යයෙන්ම ඒ රටම පිළිගන්න ඉතාම ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ උගන්වන්නේ හිතේ එකඟ භාවය පුහුණු කරවන්න. හොඳට පුහුණු කරව ගන්න. සමාධි, ගැඹුරු සමාධි, පය තුන හතර පහක එකඟවතාවයෙන් ඉන්න පුළුවන්. හොඳ ගැඹුරු සමාධි පුහුණු කරනවා කෙනෙක් හිතන්න පුළුවන් මේව අමාරු දේවල් මොකටද? නෑ පින්වතුනි හිතේ එකඟ භාවය නැතුව යමක් කළාට බලයක් නෑ. ඒකයි පුහුණු කරවන්නේ. උන්වහන්සේලා දන්නවා මේ කරන්න පුළුවන්. අපි උත්සාහය යොන්න. උන්වහන්සේලා කියලා දෙනවා. ගැඹුරු සමාධියව ධ්‍යාන දක්වාම පුහුණු කරනවා. එහෙන් පුහුණුනම් පස්සේ අන්න විපස්සනා පුහුණු කරනවා. මේ කය පිළිබඳව අවබෝධය හදලා දෙනවා. මේ කය ඇතුලේ තියෙනවා රූප වර්ග 28ක්. මේවා පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. ඉතින් මේ අවබෝධ කරගන්න නම් සමාධියක් තියෙන්න ඕනේ. නැත්නම් යන්තම් වැටෙහි මේ රූප වඩක් තියෙනවා කියලා. ඒ වැටෙහිමෙන් හිත පිරිසුදු කරන්න බෑ. හිත පිරිසුදු කරගන්න නම් හොඳ වැටෙහිමක් අවශ්‍යයි. මේ කය හොඳට දකින්න පුළුවන්. කය උඩේ ඉසේ නම් පා දක්වා පැහැදිලිව දැක් ගන්න පුළුවන්. හිතේ එකඟ බව තියෙනවා නම් මේ ඉසේ නම් පා දක්වා සෑම රූප කලාපයක් පැහැදිලිව අරමුණු කර ගන්න පුළුවන් ශක්තියක් එනවා. දැන් බලන්න අපි ගහ දිහා මේ එකඟ බවෙන් තොර බලනවා නම් මේ ගහ අපිට වැටෙන්නේ නැහැ උඩින් පල්ලෙන් බැලුවා. හැබැයි එකඟ භාවයේ තින කෙනා ගහේ උඩපත්‍රේ නම් පහළ මුල දක්වා හොඳට අරමුණු කර කර යන්න පුළුවන්කමක් තියෙනවා ඒ එකඟ භාවය. ඉතින් මේ එකඟ භාවය කියන්නේ කොහකටත් අවශ්‍යයි. දැන් යටත් පෙරසෙන් සින්දුවක් කියන කෙනෙකුට උනක් බලන්නකෝ එකඟ භාවය නැත්නම් හරියට කියා ගන්න බෑ. ඒ වචන උස්පහත් කරන තැන්වල ඒ උස්පහත් කළා කියා ගන්න බෑ. ඒකඟ භාවය නැති නිසා එකඟ භාවය තියෙන කෙනාට හොඳට ලස්සනට උස්පහත් කළා කියා ගන්න පුළුවන්. ඒ දෙයම තමයි මේ ධහමට අවශ්‍යයි. හිතේ එකඟ භාවය කියන එක එකඟ භාවය පුහුණු වෙන්නට ඕන. පුහුණු නම් පුළුවන්. එනට ඒ පුහුණු නම් හොඳට හිතේ එකඟ භාව වුණාම ලොකු වාසියක් තියෙනවා මනසට. නීවරණයන් తాවකාලික අක්‍රියයි. ලෝභ, දේශ, මෝහ, මාන මේවා తాවකාලික අක්‍රියයි. ඒ නිසාම මේ කය පිළිබඳව අවබෝධ කරගන්න පහසු වෙනවා. කයේ තියෙන රූප වර්ග ඒ රූප අවබෝධ කරගන්න පුළුවන්. එතන මේ රූප හටගත්තු ආකාරය මුල. එනකට දැන් රූප වෙනස් වෙවි වර්තමානයේ දක්වා ආපු ආකාරය මැද. එනකට මේ රූප වෙනස් වෙවි අනාගතයේ මරණ දක්වා ගමන් කරන ආකාරය අග. මේ විදිහට මේ රූපයන්ගේ හටගැන්ම, රූපයන්ගේ පැවැත්ම, රූපයන්ගේ අවසානය දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර ඒවටත් හේතුඵලත් දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. පුළුල් පරාසයක් තුල මනස නුවණ විහිදවන්න පුළුවන්. අන්නේ විහිදවන්න පුළුවන් ශක්තිය එකඟ භාවය. ඒ වගේම හිත කියලා අවබෝධ කර ගන්න තියෙනවා හිත. ඒ හිතත් පැහැදිලිව අවබෝධ කර ගන්න පුළුවන් පුළුල් පරාසයක් තුල අවබෝධ කර ගන්න පුළුවන් ශක්තිය ගොඩනගා ගන්න පුළුවන් සමාධියට එකඟ භාවයට. මේ සඳහා ස්වාමීන් වහන්සේලා භවනා ක්‍රම කියා දෙනවා. ඊළඟට ඒවට හේතුඵල ධර්මතා පුහුණු කරනවා. ඊළඟට ත්‍රිලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේවා පුහුණු කරනවා. උදේවය කියලා ඇතිවීම පැවතීම නැතිවීම ජීවිතයක් හට ගන්නවා, ජීවිතයක් පවතිනවා, ජීවිතයක් නැති වෙලා යනවා. මේවා පිළිබඳව අවබෝධය හදලා දෙනවා. අන්න ඒ වගේ බොහොම ක්‍රමවත් භවනා ක්‍රමයන් ඒ ස්වාමීන් වහන්සේලා ගාව පෙන්වුම් කරලා දෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා හොඳට ඒවා පුහුණු කරනවා. උන්වහන්සේගේ ශිෂ්‍යයෝ මම හිතනවා ලෝකේ පුරාම ශිෂ්‍යෝ 2300ක් එක එක රටවල් වල භවනාවන් පුහුණු කිරීම සිද්ධ කරනවා. ඉතින් ඒ නිසාම දහස් ගණනාවක් දෙන ඒ භවනා ක්‍රමයන් අනුගමනය කරනවා. ඒ අතර විශාල ප්‍රමාණයකට ඒ නිවැරදි භවනා ක්‍රමය හරහා භවනාමය අධ්‍යක්ෂින් ලබන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඒ භවනා ක්‍රම ගත්තාම ඒ හැම එකක්ම ත්‍රිපිටක දහමත් එක්ක ගැලපෙනවා. බුදුරජාණන් වහන්සේ උගන්වන මේ ත්‍රිපිටක දහමත් එක්ක ගැලපෙනවා. තමන්ගේ අදහස් වලින් මේ විකෘති වෙච්ච භවනා ක්‍රම නෙමෙයි ත්‍රිපිටක දහමත් එක්ක. ඒ නිසායි අපේ නා වූනේ අරිධම්ම ස්වාමීන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා පවා ඒ පාව ස්වාමීන් වහන්සේලාගේ අනුගාමිකත්වය පිළිටවාගත්තේ. උන්වහන්සේලා අනුගමනය කරමින් භවනාවන් පුහුණු කරන්ඩ උන්වහන්සේලා ඒ කාලයේ ගිහිල්ලා ඒ භවනාම් පුහුණු කළා. ඒ ත්‍රිපිටක දහම් පිළිබඳ හොඳ පුළුල් අවබෝධයක් ත්‍යාගෙන ඒ කටුවතට ගියේ. ඒ දහමයි තාම පිරිසුදුයි. බුදුරජාණන් වහන්සේ ගිගන්න ක්‍රමවලට අනුයාතයි. ත්‍රිපිටක දහමට අනුයාතයි. ඒ නිසාවෙන් ඒ දහම යම් කෙනෙක් අනුගමනය කළොත් හිතේ පවිත්‍ර භාවයකට නගා ගන්න පුළුවන්. අපි අර කලින් කියවනේ භවනාවකෙන් බලාපොරොත්තු වෙන සිද්ධාන්ත දෙකක් තියෙනවා කියලා. ඒ අපේ ලෝභ, දේශ, මෝහ, මාන ආදී දේවල් නැති වෙලා යන්නට ඕනේ. ඒ වගේම සති, සමාධි, ඥාන ආදී ගුණාංගයන් ස්ථාපිත වෙන්නට ඕනේ. අන්නේ තත්ත්වයන් නිර්මාණය කරගන්න ඒ ස්වාමීන් වහන්සේලා උගන්වනවා. ඉතින් රහතන් වහන්සේලා වශයෙන් ඒ බුරුම රටේ භවනා ගැඹුරු භවනා ක්‍රම බොහෝමයක් තියෙනවා. ඒ අතර විශාල ප්‍රමාණයක් ඒ භවනා ක්‍රමයන් අනුගමනය කරනවා. අපි එක භවනා මධ්‍යස්ථානයකට ගියා එතන භවනා කරන භවනා යෝගෙන් 1500ක් වාසය කරන ස්වාමීන් වහන්සේලාම 700ක් කර වාසය කරනවා. ඉතින් ඒ වගේ තව භවනා මධ්‍යස්ථානයකට වැඩම කළා එතන 500කට වැඩි ප්‍රමාණයක් යෝගෙන් ලබවනා කරනවා. ඉතින් මේ වගේ විශාල සංවිධානයක් එක්ක ඒ අය විශාල පිරිසක් පුහුණු වෙනවා. ඒ අතර දොස්තර මහත්වරු, ඉංජිනේරු මහත්වරු බොහෝ උගත් දක්ෂ බොහෝ විශාල ප්‍රමාණයක් ඇවිල්ලා ඒ භවනාවන් පුහුණු වෙනවා. ඒ නිසා අපිත් ඒ වගේ භවනා ක්‍රමයන් ගැන තොරතුරු හොයන්න ඕනේ. ඒවා පුළුවන් ආකාරයෙන් අනුගමනය කරන්නටත් ඕනේ. ඒ වගේම මේ භවනා ක්‍රමයන් අනුගමනය කරලා භවනා අධ්‍යක්ෂින් ටිකුත් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නට ඕනේ. ඉතින් අපි මේ හැම දිනාටම ආරාධනා කරනවා මොනවා හෝ භවනා ක්‍රමයක් පුහුණු වෙලා තමන්ගේ ජීවිතය ධර්මයෙන් ආලෝකමත් කරගන්න මේ හැම දිනාටම ශක්තිය ලැබේවා කියලාත් අපේ ආශිර්වාද කරන අතර හැම දිනාටම භවනා කරාණ්ඩත් ලැබේවා කියලා අපි ආරාධනා කරනවා. ඒකම කුඩා භවනා ක්‍රමයක් අපි මේ මොහොතේදී මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් මේ මුල අවස්ථාවලදී අපි මතක් කළා මෛත්‍රී භවනාව ගැන. ඒ වගේම තවත් භවනා ක්‍රමයක් පොදුවේ බෞද්ධ අබෞද්ධ කාටත් කරන්න පුළුවන් ආනාපාන සති භාවනාව. ඒ ගැන කරුණු ටිකක් අපි කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආනාපාන සති භාවනාව කියලා කියන්නේ පින්වතුනි අපේ හිත එකඟ බවට පච්චර ගන්න අපි මේ හුස්ම රැල්ල ප්‍රයෝග කර ගන්නවා. අපි මේ හුස්ම රැල්ලක් ඇතුල් වෙනවා පිට වෙනවා මෙතන හිත පිහිටුවා ගන්නවා. නාසිකා ద్వාරයේ නාසිකා අග හෝ උඩුතොල හෝ ප්‍රදේශයේ හිත පිහිටුවාගෙන එතනින් ඇතුල් වෙන පිට වෙන හුස්ම රැල්ල දිහා බලනවා. හුස්මක් ඇතුල් වෙනවා හුස්මක් පිට වෙනවා. මේ හුස්ම රැල්ල දිහා හිත පිහිටුවා ගන්නවා. පිහිටුවාගෙන ඇතුල් වෙනකොට ආස්වාස පිට වෙනකොට ප්‍රාස්වාස කියන මනසිකාර්ය පවත්වාගෙන යනවා. ටික වෙලාවක් යනකොට හොඳටම සැහැල්ලු වෙනවා. ඒතර මනසිකාර්ය නවත්වන්නේ තව ටික වෙලාවක් යනකොට කය අතුරු දහන් වෙලා යනවා. ඒතර මනසිකාර්ය නවත්වා ගන්නෑ. ඒකම තව ටික වෙලාවක් යනකොට අන්න ප්‍රදේශයම ආලෝකමන්ත වෙලා යනවා. තමන් අහසට ගියා වගේ වෙලා ආලෝකමන්ත වෙනවා. ඒත් අපි අර භවනා ක්‍රමය නවත්වා ගන්නෑ. දිගටම ඒ ආස්වාස ප්‍රාස්වාස මනසිකාර්ය පවත්වාගෙන යනවා. ඉතින් දවසේ විශාල පිරිච්ච ගතියක් තමන්ට සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්න පුළුවන් දවස විශාල පිරිච්ච ගතියක් මතු කර ගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ භාගයේ භවනා ක්‍රමයක් පුහුණුලා තියෙනවා නම් තව ගැඹුරටත් කරන්න පුළුවන් ඒ වගේ භවනා ක්‍රම. ඒ වගේ හිත සමාධි වුණොත් ඊළඟට අර්පණා කරන්නත් පුළුවන්. පැය ගණන් එක දිගට සමාධි ඉන්න පුළුවන් මට්ටමටත් මේ භවනා පුහුණු වෙන්නත් පුළුවන්. සමහරකට දවසෙන් දෙකකින් මේ සමාධි මතු වෙන අයත් ඉන්නවා පුණ්‍යවන්ත අය. කෙසේ නමුත් මාසයක් දෙකක් හෝ ගිහිල්ලා අනිවාර්යෙන් යොනි සමාධියක් මතු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. එනිසා අපි ආරාධනා කරනවා මේ සෑම දිනාටම යම් බඳු භවනා ක්‍රමයක් පුහුණු වෙලා තමන්ගේ ජීවිතයට මේ භවනා ශක්තිය ආදකින්ද මේ තමන් මේ පුළුවන් ආකාරයෙන් භවනාවක පුහුණු වෙන්නයි කියලා අපි හැම දිනාටම ආරාධනා කරන අතර සෑම දිනාටම මේ කොරෝනා වෛරසයෙන් ලැබෙන ආරක්ෂාව කියන වෛරසයෙන් අබාධා තමන්ට අනතුරක් නොම වේවා. ඒ වගේම ලෝකවාසී සෑම දිනාටම මේ කොරෝනා වෛරසයෙන් අනතුරක් නොම වේවා. ඒ වගේම ඉදිරි කාලෙදිත් මේ වගේ වෛරස් ආදී රෝගයන්ගෙන් හැම දිනාටම ආරක්ෂාව ලැබේවා. හැම කෙනාටම ධර්මයේ ශක්තිමන්ත භාවයට පච්චරගෙන හොඳ ජීවිත පෙළක් ගොඩනගාගෙන පාරමී පූර්ණය කරගෙන නිවන් දකින්නත් මේ පුණ්‍ය කර්මයන් උපකාර වේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. ඒකම දෙවියන් සහිත ලෝකවාසීන්ට මේ පුණ්‍ය කර්මය සැනසෙන්න පුළුවන් පුණ්‍ය කර්මයක් වේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං තේ. සෑම දිනාට තෙරුවන් සරණයි.
සාදු සාදු. සෑම දිනාටම යහපතක් වේවා. මහා සංඝරත්නය ආශිර්වාද කළ පරිදි ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී ජීවිතයක් උරුම වේවා. ඔබ සියලුම දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම අටලෝ දහම අවබෝධ කරගත හැකි මානසික වටපිටාවක් අප්‍රමාදීව නිර්මාණය වේවායේ නිර්මාණය කර ගැනීම පිණිස ඔබ තුල උත්තාන වීර්ය ශක්තිය වර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදී අප කෙරේ බොහෝමත්ම අනුකම්පාවෙන් මේ වටිනා සදහම් සාකච්ඡාව සිරස FM පන්සල් මළුවට ලබා දුන්නේ නා උයන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය ජාත්‍යන්තර භවනා උපදේශක පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ගෞරවණීය ස්වාමින්ද්‍රයාණන් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයාණන් වහන්සේට අප රැස් කර ගන්නා ලද කුසල ශක්තිය හේතුවෙන්, ඒ වගේම උන්වහන්සේ ලබා දුන් උතුම් ධර්ම දානයේ කුසල ශක්තිය හේතුවෙන් උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේගේ අවසන් අරමුණ ඉතාමත් ඉක්මනින් සාක්ෂාත් වේවා, ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සිරස FM පන්සල් මළුවේ ධර්මීය ශ්‍රවණය කළ ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. මුණ කැහෙමු ලබන ඉරිදා